නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං සම්නිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපතං සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මෙතකින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය අති පූජනීය මහෝපාධ්‍යාය මහින්පාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි. නිබ්බාණ යන මාතෘකා යටතේ පවත්වනු ලැබෙන දේශනා මාලාවේ 18 වන දේශනයයි අද පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. ලෝකයේ නතර වීම, භවයෙන් නතර වීම, සිත පිළිබඳ සත්‍යාත්ම බව වටහා නොගැනීම නිසා නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා රාශියක්ම විපරීත අන්දමින් විවරණය කර ඇති බව පසුගිය දේශනයේදී අප ප්‍රකාශ කළා. රහතන් වහන්සේ ජීවිතය අවසන් වීමෙන් පසුව පරමාර්ථ වශයෙන් නැති යම්කිසි අසංකත ධාතුකට පත්වෙන බව මතයක්, ඒ පිළිබඳ මතයක් අටුවා යුගයේදී මුල් බැසගෙන තිබෙන බව පෙනෙනවා. ඒ මතය සනාථ කිරීමට, ඔප්පු කිරීමට අටුවාවල ගෙන හැරපාන සූත්‍ර දේශනා කීපයක්ම අත්ත වශයෙන්ම භව නිරෝධය පිළිබඳව, සලායත නිරෝධය පිළිබඳව මෙලොවදීම මේ ජීවිතයේදීම රහතන් වහන්සේ ලබන ප්‍රත්‍යක්ෂයක් පිළිබඳ සූත්‍ර බව අප පැහැදිලි කරලා තිබෙනවා. පොදු දේශනාවදී අපි පැහැදිලි කළා. කෙනෙක්ට තබා ඉතරට ගොස් නුගඩින් ඉගඩට ගොස් නැත්නම් පරතරට ගොස් ඉගඩට වී සිටින බ්‍රාහ්මණයා හැටියට බුදුරජාණන් වහන්සේ දැක්වේ උපන්‍ය ආශ්‍රයයන් ක්ෂය කරලා අනාශ්‍ර වූ චේතෝ විමුක්තියට, ප්‍රඥා විමුක්තියට මේ ජීවිතයේදීම ප්‍රඥාලිමුක්තිය මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න රහතන් වහන්සේ, ඒ ඵල සමාපත්තියෙන් ඒ තත්ත්වයට පත් වුණු රහතන් වහන්සේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අර ඉදිරියට ගිහිල්ලා ඉදිරියට වී සිටින බ්‍රාහ්මණයා හැටියට හඳුන්වන්නේ. එතකොට මේ නිදසුන් අනුව, මේ කාරණා අනුව අපට සිදු වෙනවා එගොඩක් මෙගොඩක්, එතරත් මෙතරත් පිළිබඳ ලෝක සම්මත මතයට වඩා සියුම් අදහසක් මේ නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර තුළින් මතු කර ගැනීමට. අද මේ දේශනාව විශේෂයෙන්ම ඒ සඳහායි. අපි කලිනුත් ප්‍රකාශ කළා මේ නිර්වාණය පිළිබඳ, ඒ ප්‍රශ්නය පිළිබඳ යම්කිසි විසඳුමක් බලාපොරොත්තු වෙනා නම් ඒ විසඳුම ඉතාමත්ම සියුම් කොටසයි දැන් අපට ඉදිරියට එන සූත්‍රවල තියෙන්නේ. පසුගිය දේශනයේ අවසාන වන විට අප සුත්ත නිපාතේ පරමට්ටක සූත්‍රයේ අවසාන ගාථාවේ අවසාන පදේ වන තාරංගතෝන පච්චිතාදී කියන පදේ විග්‍රහ කරමින් සිටියේ. මේ තාරංගතෝන පච්චිතාදී සාදී පුද්ගලයා පරපෙරට ගියේ නැවත නොයන්ට බව ඒ ගාථාව අනුව අප තේරුම් කළා. ඒ ගාථා පදය අනුව ඒ කියන්නේ ස්ථිරකාර වූ එහෙව් කෙනෙක් වූ රහතන් වහන්සේ එගොඩට ගියේ ආපහු මේකට නොයන්ට බව. අපි මේ ප්‍රකාශ කළාට මොකද සූත්‍ර නිපාතයේම නාලක සූත්‍රයේ කියන එක්තරා ගාථාවක් පැනන්නන්ගේ නේක විවාදවලට භාජනය වූ එක්තරා ගාථාවක ඊට වඩා කර්මස් වෙනස් අදහස ප්‍රකාශ දෙනවා. ඒ ගාථාව උච්චාවචා පටිපදා සමනීන පතාසිතා න පාරං දිගුණං යන්ති නැයිදං ඒක ගුණං මුතා. ඒ ගාථාව අදහස ඉස්සෙල්ල බලමු. උච්චාවචා පටිපදා සමනීන පතාසිතා බුද්ධ ශ්‍රමණයන් වහන්සේ විසින් උත්තුෂ්ටතා හීන ප්‍රතිපදා ප්‍රකාශ කරලා තිබෙනවා. මේ පාරම් දිගුණන් යන්ති, ඒ ජන විමුක්ත පුද්ගලයෝ දෙවරක් පරතෙරට නොයක් නැයිදං ඒක ගුණන් මුතා. මෙය එක පරක් හැටියටද සැලකනු නොලැබේ. එතන පරස්පර විරෝධී කියමනක් වගේ පෙනෙන්නේ මේ අද දෙපදින්. මේ පාරම් දිගුණන් යන්ති ඉතිරට දෙවරක් නොයක් එකවරක් වශයෙන්ද සැලකනු නොලැබේ. මේ ගාථාවේ අර උච්චාවචා ප්‍රතිපදා කියන මේ පද දෙක කෙටියෙන් අපි සලකා ගත්තොත් මේ උත්කෘෂ්ඨ කියන ප්‍රතිපදා කියලා ප්‍රකාශ කළේ ඒ පුද්ගලයාගේ ඒ ශක්තිය අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවේ විවිධ ප්‍රභේද දක්වලා තිබෙනවා. දැන් නිදර්ශනක් හැටියට ගත්තොත් සුඛාපටිපදා සිප්පාදීඤ්ඤා කියලා සමහර ඉගෙනම ගන්නේ උත්ෘෂ්ඨම වශයෙන් ගන්නේ පුද්ගලයන් ඉතාමත්ම පහසුවෙන් කෙලෙස් සමනය කරලා වහා වැටීම නැති මාර්ගයකින් නිවනට කිට්ටු වෙනවා. ඊළඟට කීන ප්‍රතිපදාවට අපි නිදර්ශනක් හැටියට දැක්වුවොත් දුක්ඛාපටිපදා දණ්ඨාදීඤ්ඤා වශයෙන් ඉතාමත්ම දුක්ඛසේ කෙලෙස් ජයගෙන ඉතාමත්ම හිමින් අවබෝධය ලබන පුද්ගලයන් නිවනට ලං වෙනවා. අනිකයි පද දෙකක් තියෙනවා. නමුත් අපිට මෙතන ගැටළු වශයෙන් තිබෙන්නේ අග දෙපදයයි. නපාරං දිගුණං යන්ති නයි දං ඒක ගුණං මුතං. අතුවර මේ ගැටළුව විසඳන්න උත්සාහ කරන්නේ එහෙමයි. නපාරං දිගුණං යන්ති කියන එක තෝරන්නේ ඒකමත් කියන දික්කත්තුන් නිබ්බාණං නයන්ති. පාරං නයන්ති කියන එක කියන්නේ දෙව එක මාර්ග සෝවාන් සතදාගාමි අනාගාමි ආදී එක් එක් මාර්ගයෙන් එකවරක්මයි යෙවෙන්නේ. දෙවරක් යන්නේ නැත කියන අදහසයි. අර තුන්වෙනි පදයට අර්ථය හැටියට දෙන්නේ ඒ කියන්නේ නපාරං දිගුණං යන්ති කියලා කියන්නේ සෝවාන් සකදාගාමි එක් එක් මාර්ගයකින් යන්නේ එක සැරියයි. ඒ එක මාර්ගයකින් දෙවරක් යන්නේ නැහැ. ඊළඟට නේදන් ඒක ගුණං මුතං කියන එක තෝරන්නේ එක මාර්ගයකින්ම සියලුම කෙලෙස් නැති කරන්න බෑ. සියලුම කෙලෙස් නැති කළා රහත් වෙන්න බෑ කියන අදහසයි. කියන්නේ රහත් වීම සඳහා මාර්ග හතරක්ම ඕන වෙනවා කියලා. නෙයිදන් ඒක ගුණන් මුතන් කියන්නේ එකවරටම රහත් වෙන්න බැරි කියන අදහසයි අටුවාව ඉදිරිපත් කරනවා. නමුත් පෙත්‍රසුන් අපි මේ ගාථාව ගැන ගැඹුරින් සලකල බැලුවොත් අටුවාව මේ කරන්නේ එක ගැටලුව එක මෙතන මේ දක්වල තියෙන පරස්පර විරෝධී කියමනක් තිබියේ ප්‍රකාශනයක් මේ ගාථාවේ තිබෙනවා. අටුවාව මෙතන ගැටලු දෙකක් මතු කර ගැනීමෙන් මේ එක ගැටලුව විසඳන්නේ. පෙත්‍රසුන්ම මෙතන දෙකක් තියෙන්නේ මේ පරස්පර විරෝධය එකම ගැටලුවේ දෙපැත්තක් මේ ගාථා දෙපදේ තිබෙනවා. එකම ගැටලුවක දෙපැත්තක්. ඒ කියන්නේ න පාරං දිගුණං යන්ති. දෙවරක් උගඩට නොයේ. නෙයිදං කියලා කිව්වේ මේ දෙවරක් නොයාමම. අටුවාව තෝරන්නේ එතන නෙයිදං කියන්නේ මේ කියලා කියන්නේ පරතර කියන. නමුත් මෙතන ගන්න තියෙන්නේ අර මුල් පදයෙන් කියන මුළු අදහසම නෙයිදං ඒක ගුණං උතා. මේ දෙවරක් නොයාමම එකවරක් හැටියටද ගණන්වන්නේ නැත. එතකොටයි මේ පරස්පර විරෝධී බව හොඳට සම්පූර්ණ වෙන්නේ. ඒ තම මාතිකාව අදාළ කියමන. මේ එතකොට අපිට තීරණ කරන්න වෙන්නේ මේ ගාථාවෙන් ඇත්ත වශයෙන් කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ආදී හේක පුද්ගලයන් පිළිබඳව නෙවෙයි. මේ ගාථාව ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ සාදී පුද්ගලයා පිළිබඳවයි. අර පරමත්ත සුත්‍රයෙන් අර අපි දැක්ක සාරංගත වුණ පච්චේති සාදී කියන ඒ ගාථාපදේම ප්‍රතිරාවයක් දෝංකාරයක් තමයි මේ ගාථාවේ තිබෙන්නේ. ඒ කියන්නේ පාරංගත වන පච්චේදී සාදී කියන ඒක තේරුම පරතරට ගිය සාදී පුද්ගලයා සියුම්ත පුද්ගලයා නරක නොයි. ඒ කියම නමයි මේ මුල් මේ තුන්වෙනි පදයෙන් කියන්නේ. මේ පාරංගි ගුණන් වන්සි පරතරට දෙවරක් නොයි. රහත් පුද්ගලයා පරතරට දෙවරක් නොයි. නමුත් අවසාන පදයේ මෙතන ප්‍රශ්නේ වෙන්නේ ළඟට නැයිදන් මේ දෙවරක් නොයාමම එකවරක් හැටියට දැනගන්නේ නැත්. මොකක් නම් සඳහුණු අරුපයක් මෙතන තිබෙනවා. දැන් මේක එතකොට අපිට තේරුම් ගන්න වෙන්නේ දැන් නපාරං දිගුණං ඒ දෙවරක් විතරට නොයාම. දැන් සාමාන්‍යයෙන් ලෝකේ යම් කිසි කෙනෙක් කිව්වොත් මම හවල් තැනට දෙවරක් යන්නේ නැහැ කියලා. ඒකෙන් අධ්‍යාහාර නිගමනේ ඉබේම හැගෙන ඒ නිගමනය මොකද්ද? යන්නේ එකවරයි. මම දෙවරක් යන්නේ නැහැ කිව්වොත් ඒකේ තේරුම මම එකවරයි කියන්නේ. නමුත් මෙතන මේ ප්‍රතික්ෂේප කරන මේ අවසාන පදයෙන් මේක දෙවරක් යන්නේ නැහැ එකවරක් කියලා කියන්නේ. මෙතන මොකද කියෙන්නේ? මොකද අදහස? ආශ්‍රවයන් ක්ෂේත්‍රලා ඒ නියම විදියටම උදරට ගිය නියම විදියටම ඒ ලෝකෝත්තර වූ ඒ රහතන් වහන්සේ සාදී පුද්ගලයා නැවත මේ ලෝකයට නැවත මෙගොඩට එන්නේ නැහැ. එන්නේ නැතත් මෙගොඩට ආවාක් මෙන් ඒ අරහත්ඵල සමාධියෙන් නැගිටලා පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු අනුව මනාප අමනාප ඒ දේ දුක්ඛින් දිනවා සැප දුක්ඛින් දිනවා ලෝකයට පේනවා. එතකොට ලෝකයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ රහතන් වහන්සේ ඒ අරහත්ඵල සමාධියෙන් නිදිර දැන් ඔන්න ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. මෙන්න මෙතනයි මේ ගැටලුව තියෙන්නේ. එතකොට මේ ඒක ගුණ නැන්දන් ඒක ගුණන් මුතන් එකවරක් පමණක් හැටියට සැලකන්නේ නැත්නම් මක්නිසාද අර ලෝකෙට ආවා වගේ ඉඳලා නැවත නැවතත් අරහත්ඵල සමාධියට කණිවිටක සංවදින්න පුළුවන් රහතන් වහන්සේට. ඒ ලෝක ඉන්ද්‍රියන් බාහිරෙන් කියන්නේ ලැබෙන අරමුණු ඒවා සුක්තිමි දෙනවා. නමුත් නමුත් මේකෙන් විතින් විත අර ඉදිරිටම වී සිටින සත්‍ය වෙන අරහත්ඵල සමාධියට සම්බන්ධ ප්‍රත්‍යක්ෂ කරගන්න සමන් මේ ලබාගත් ප්‍රත්‍යක්ෂයට සිටේ ලබා ගන්න චිතනංක චිත සමුනාගෙන නිර්වාණ සුඛයක් භුක්ති විඳිනවා. ඒකට මෙන්න මේක මේ ඉතාමත්ම සියුම් ගැටලුවක්. ලෝකයේ ඇවිල්ලා මේ ඉන්ද්‍රියයන්ගෙන් මේ ආරම්මණය ගන්නකොට කෙනෙකුට හිතෙනවා අත් වශයෙන් මේ බුද්ධල ලෝකයේ දැන් ඉන්නේ කියලා. නමුත් මේක බලු බලමට මේ ගැටලු විදී අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ස්වාභාවික උපමාවක් ඉතාමත්ම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහේ උපමාවක් ආශ්‍රයෙන් මේ මහා ගැටලුව ඒ කියන්නේ ලෝකෝත්තර පුද්ගලයන් ආශ්‍රයන් ශේතරලා හිටීම ලෝකෝත්තර තත්ත්වයට පත් කළා ඉදිරියට ගිහිල්ලා ඉදිරියට සිටින පුද්ගලයා මෙගොඩට ඇවිල්ලා කොහොමද මේ ඉන්දියන්ගෙන් අරමුණු ගන්න කියන ප්‍රශ්නෙට පිළිතුරු සපයනවා ඉතර උපමාවකින්. ඒකනි කිසුණක් අපි ගත්තොත් සුත්තනිපාතේ ජරා සූත්‍රයෙන් ඉදදින්දු යථා පිපොක්කරේ පදුනේ වාරි යථා නලිප්පති ඒවන් මුනි නෝපලිප්පති යදිවන් විච්චුතම් මුතිසුවා. යම්සේ පියුම් පතිහි දියදින්දුව නොවැලෙන්නේද යම්සේ ඉදදින්දු යථා පිපොක්කරේ පදුනේ වාරි යථා නලිප්පති යම්සේ පියුම් පිප්පති ජලය නොවැලෙන්නේද එසේම ඒවන් මුනි නෝපලිප්පති මේ විමුක්ත මුනිවරයා විච්චුතමුත ඇසුණු දෙයි දුටු දෙයි ඇසුණු දෙයි දැනුණ දෙයි ඒවායේ ඉන්ද්‍රිය ආරම්මණ වල නැලේ. අන්න එතන කියන්නේ එතකොට මේ නෙළුම් මලේ නෙළුම් කොළේ උපමාවයි බුදුරජාණන් වහන්සේ මේ තාමත්ම ගැඹුරු ලෝකෝත්තර ලෞකික පිළිබඳ ප්‍රශ්නය තෝරන්නේ ඉදිරිපත් කරගන්නේ. තවත් අපි නිදසුනක් ගනිමු. මේ කොටිකුත් සූත්‍රවල තියෙන අපි දෙක තුනක් ගත්තත් ඇති සමාගන්ති සූත්‍රයේ සුත්තෙන් පාපී සඳහන් වෙනවා ගාථාවක්. යේහි විදික්තෝ විචරය ලෝකේ නතානි උග්ගජ වදෙය නාගෝ විලම්බුදං පංකජං වාරිජං යථා බලේන පංකේන අනුපලිත්තං ඒවන් මුනි කන්තිවදෝ අදිද්දෝ කාමේච ලෝකේච අනුපලිත්තෝ. යේහි විදික්තෝ විචරය ලෝකේ නතානි උග්ගජ වදෙය නාගෝ. නාගෝ කියලා කියන්නේ රහතන් වහන්සේ තමයි මේ ශ්‍රේෂ්ඨ විමුක්ත පුද්ගලයා. යේහි විදික්තෝ විචරය ලෝකේ යම් දෘෂ්ටි ආදියකින් දෙන්ද ලෝකේ හැසිරෙන්නේද නතානි උග්ගජ වදෙය ඒවා දැඩිවගෙන ව්‍යවහාර නොකරන්නේ. ඊලංකුජන් කන්තකන් වාරිජන් යථා බලින සංකේන චනු පිළිස්සන් සම්සේ බලෙහි හටගත් කටුසහිත නැතුවක් ඇති පෙළපියුම ජලයෙන්ද මඩින්ද නොපිළිතිව නොකැලැල්ව පවතීද ඊවන් මුනි සංතිවදෝ අදිද්දෝ එසේ මාධ්‍යාත්ම ශාන්තිය ප්‍රකාශ කරන මුනිවරයා ඊවන් මුනි සංතිවදෝ අදිද්දෝ කාමේච ලෝකේච අනුපලිස්ස කාමයන්හි ලෝකයේ ඔයලි වාසය කරයි. බුදුරජාණන් වහන්සේ චම්පානුවර බග්ගරාපකුණුතෙර වැඩ වාසය කරන අවස්ථාවක බාහුනි ස්වාමීන් වහන්සේ උන්වහන්සේගෙන් ඇසු ප්‍රශ්නයකට ඊට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරක් අංගුත්තර නිකායේ දස්සමි පාඨයේ සඳහන් වෙනවා. බාහුනි ස්වාමීන් වහන්සේ ඇසු ප්‍රශ්නය අතිමුඛෝ භන්ති තථාගතෝ අතිමුඛෝ භන්ති ධම්මේ තථාගතෝ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුක්තෝ විමර්යාදි කතියන චේත්තා විහෙරති. මහජ්ජතන ස්වාමීන් තථාගතයන් වහන්සේ කවර ධර්මයන්ගෙන් ඉවත්ව නිදි විමුක්තව නිසත්ව විපමුත්ව විසංවිතව නොදැන්දි නිදි මයින් කරන දක්ෂිතකින් යුක්තව වැඩ වාසය කරයිද කරද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුර දෙන්නේ ඒ පුකුණින්ම ගත් හැටි උපමාවකින්. දසමිඛෝ බාහුන ධම්මේහි තථාගතෝ නිසත්ව විසංයුක්තෝ විප්පමුත්තෝ විමර්යාදි කතේන සියසා විහෙරති කතමෙහි ගැසෙයි. රූපේනකෝ බාහුන තථාගතෝ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුත්තෝ විමර්යාදි කතේන සියසා විහෙරති. වේදනාය සංඥාය සංඛාරේ විඥානේන ජාතිය ජරාය මරණේන දුක්ඛේ කිලේසේන කෝ බාහුන තථාගතෝ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුත්තෝ විමර්යාදි කතේන සියසා විහෙරති. යථාපි බාහුන උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා උදකේ ජාසං උදකේ සංවද්ධං උදතා අච්චුග්ගම්ම තිඨති අනුපලිත්තං උදකේන යෝමිනුක්ඛෝ බාහුන තථාගතෝ මේහි දසයි ධම්මේ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුත්තෝ විමර්යාදි කතේන චේත්තා විහෙරති. බුදුරජාණන් වහන්සේ පිළිතුර එතකොට බාහුන ධර්ම දසයකින් තථාගතයෙන විමුක්ත ඉවත්ව නොදැඳි නිදි මයත් කරගත් සිටින් මායම් කරනගත් සිටින් යුක්තව වාසය කරයි. කවර දසයකින්ද රූපයෙන් රූපස්කන්ධයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරවලින් විඥාණයෙන් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් දුක්වලින් කෙලෙස්වලින් කියන මේ දහයෙන්ම මෙන්න මේ දහයෙන්ම ගෙන් වෙලා තථාගතයන් වහන්සේ ලෝකේ වාසය කරන්නේ. එයාට උපමාව යම්සේ බාහුන නිරුකුලක් හෝ රත්තියමක් හෝ පෙළපියමක් හෝ ජලයෙන් යටගත්තේ ඉදිකේ දාතන් ජලයෙන් වැඩුණේ ජලයෙන් උපන්නේ ජලයෙන් හටගත්තේ ජලයෙන් වැඩුණේ ජලයෙන් පැනනෙහි ජලයෙන් නොතෙත් නොපිලිටිව පවතීද එසේම තථාගතයන් මේ දස ධර්මයන්ගෙන් ඉවත් නොබැඳි නිදි නායම් කරන ගස්සිටකින් යුක්ත වාසය කරයි. එතකොට මේ සූත්‍රයේ විශේෂයෙන්ම අපට පේනවා මේ තථාගතයන් වහන්සේ සර්ව ප්‍රකාරයෙන් මේ ලෝකෝත්තර බව ලෝකයේ ඉන්ද්‍රියයන්ගෙන් මේ ධර්මණු ගත්තා වෙනකත් සබා මේ ස්කන්ධයන්ගෙන් ඒ ලැබුණු නිදීම ඒක එහෙමයි. රූපයෙන් වේදනාවෙන් ඒවයින් මෑත් කරගෙනයි වැඩ වාසය කරන්නේ. පිට මෑත් කරගෙන එපමණක් නෙවෙයි සමහර විට මේ කාලේ අර්ථ විවරණ අනුව කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජරාවට පත් වුණා නේද? මරණයට පත් වුණා නේද? කියලා මම හිතනකොට මේක කියනවා ජාතිය ජරාය මරණය මේ උපතින් ජරාවෙන් මරණය මේ කියන්නේ මේ අනාගත භවයක් පිළිබඳව නෙවෙයි. මේ ජීවිතයේදී මේ සංකල්ප වලින් මිදිර අපි මේ ගැන කලින් ප්‍රපංච ගැන කතා කරන අවස්ථාවල ඒවත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ලෝකයාට ඒ ජාති ජරා මරණ ආදී මේ පිළිබඳ සංකල්ප වලින් යම් දීතියක් ආදියක් උපදිනවා නම් ඒ කිසිවක් නැහැ කියන එකයි මෙතන ප්‍රකාශ කරන්නේ. ඒ වගේම කෙලෙස් වලින් මේ කියපු දස ධර්මයන්ගින්ම තථාගතයන් වහන්සේ විමුක්ත වැඩ වාසය කරන බවයි මේ සූත්‍රයෙන් එතකොට අපට පෙනෙන්නේ. ඊළඟට දැන් මේ එකම අපට හිතන පෙනෙනවා තථාගතයන් වහන්සේගේ එදිනදා ජීවිතයේ මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් කිසි පුදුම අන්දමේ විමුක්ත බවක් නොදැඳුණු බවක් තිබෙන්න ඕනේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සංයුත්ත නිකායේ සලායතන සංයුත්තිය සඳහන් වෙනවා. පස්සති භගවා චක්ඛුනා රූපං ඡන්ද රාගෝ භගවතෝ නාති සූනුත් චිත්තෝ භගවා. භාග්‍යතුන් වහන්සේ ඇතින් රූප දකිනවා නමුත් ඡන්ද රාගයක් නැහැ පිළිබඳව චිත්ත විමුක්තයි. ඒ වගේම අර බාහුන සූත්‍රයේ මධ්‍යම නිකායේ උත්තර නමැති බ්‍රාහ්මණ මානවකයා බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් ගිහිල්ලාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ පරික්ෂා කළ කාලයක් තිස්සේ ප්‍රකාශ කර වාක්‍යයක් තිබෙනවා. රසපටිසංවේදී භගවන් කෝපනසෝ භවං ගෝතමෝ ආහාරං ආහාරේති නෝච රසරාග පටිසංවේදී. මේ භවත් ගෞතමයන් රසයේ විඳිනු රසයේ විඳිනු ආහාර ගන්නවා. නමුත් රස රාගයක් විඳිනේ කරන්නේ. ඒක මහා පුදුම වැඩක් නේ. දිවට ගැනෙන දේවල් පිළිබඳව ඒ තරම් ඒ විමුක්ත බව ඉන්ද්‍රිය වලින් ආරමුණු ගන්න අවස්ථාවල පවතිනවා කියන එකයි ප්‍රකාශ කරන්නේ. රසපටි සංවේදී වශයෙන් රස රාගපටි සංවේදී මේ දෙකියට අතර ප්‍රති වෙනස ගැන කල්පනා කරනකොට මේ ලෞකික ලෝකෝත්තර දෙකේ ඇති වෙනස තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ පංචේන්ද්‍රියන් පමණ පිළිබඳව පමණක් නොවේ සිතට එන අරමුණු ධම්මාරම්මන පිළිබඳවත් ඒ විමුක්ත පුද්ගලයා එදිනදා ජීවිතයේදී සිත මෑත් කරගෙන ජීවත් වෙනවා. මේ වායේ විතත ස්වභාවය අපත්‍ය ස්වභාවය ඒ සහතන් වාසයට ප්‍රත්‍යක්ෂ නිසා සිතට අරමුණු වෙනවා. සිතට ගන්නවා සංකල්ප මම කියලා පාරිචි ගන්නවා. නමුත් මේ සංකල්ප වල ඒ අසත්‍ය ස්වභාවය දන්නවා. ව්‍යවහාර අර බබාගේ භාෂාව පාවිච්චි කරනවා. ඒ කාරණේත් පැහැදිලිවම සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ සරියුත් ස්වාමීන් වහන්සේ සම්තිකා පුත්ත කියලා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ වැරදි මතයක් ඉවත් කරන්න දේශනා කළ සූත්‍රයක් ඒක. එතන සඳහන් වෙනවා ඒවන් සම්මා විමුක්තස්සේ කෝ ආවසෝ භික්ඛුනෝ බුජාදීති චක්කු විඤ්ඤාය රූප ආපාතං ආගච්ඡයුං නේවසිකිත්තං පරියාදියන්ති නේවසිකිත්තං පරියාදියන්ති තිතං ආනිජ්ජප්පත්තං බුසාචේති සෝත විඤ්ඤාය සද්දා බුසාචේති ඝාන විඤ්ඤාය ගන්ධ බුසාචේති ජීවා විඤ්ඤාය රස බුසාචේති චක්කු කාය විඤ්ඤාය පුත්තබ්බ බුසාචේති මනෝ විඤ්ඤාය ධම්මා ආපාතං ආගච්ඡanti නේවසිකිත්තං පරියාදියanti අනිසීකත නේව අසිකිත්තං හෝති චිදං ආනිජ්ජප්පත්තං. එයත්නි නිසි හොඳින් විමුක්ත වූ ඒ භික්ෂුවගේ දර්ශන පතිහෙට බොහෝ ඇතින් දැකිය යුතු වන්දනේ රූප ඇතින් දැකිය යුතු රූප ආවේවි. නමුත් ඒවා ඒ රූප ඒ භික්ෂුවගේ සිත දැඩිකොට ග්‍රහණය නොකරා ඒ සිත ඒවායින් අමිශ්‍රව පවතිනවා. ස්ථාවරව නොකැලල් නොකැලබෙන අන්දමින් පවතිනවා කියන එකයි ඒ ප්‍රකාශ වෙන්නේ. ඒ අස පිළිබඳව වගේම තමයි ඊළඟට කන පිළිබඳවත් කනට ඇසෙන ශබ්ද පිළිබඳවත් ඊළඟට නහයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස පිළිබඳවත් කයට දැනෙන ස්පර්ශ ආදී පිළිබඳවත් ඊළඟට මනසට දැනෙන ධර්ම පිළිබඳවත් මනසට හැඟෙන ධර්ම සම්මාරම්මන ඒවා පිළිබඳවත් එතන ප්‍රකාශ වෙනවා. ඒ එකකින්වත් ඒ සිත දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. පරිවාදීයන්ති ඒවත් දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ නැහැ. ඒ වගේම අමිසීකත ඒවායි මිශ්‍ර වන්නේ නැහැ සිත. අර ලෝකෝත්තර බව මිශ්‍ර වෙන්නේ නැහැ ලෞකිකයට ආවට පස්සේ. අර නිලුම් කොළේ තියෙන තිනි බිඳුව වගේ තමයි. එතකොට ඒ අමිසීකත නෙමෙයි. ඒ වගේම හිතං ආනිජ්ජප්පත්න. හිරකාර හිර ස්වභාවයයි කියන එකයි. එතකොට මේ සූත්‍ර හැමයකින්ම අපිට පේනවා මේ විමුක්ති පුද්ගලයා පිළිබඳ සංකල්පය. ඇත්ත වශයෙන්ම මෙතන තිබෙන්නේ අර සාමාන්‍යයෙන් නිලුම් කොළයක නෙළුම් කොළයක ස්වභාවය තීරුම් නොගත්තු කෙනෙකුට, නෙළුම් මලක පෙත්තක ඇති ස්වභාවය තීරුම් නොගත්තු කෙනෙකුට, ඒ නෙළුම් කොළයක හෝ නෙළුම් පෙත්තක වතුර බින්දක් තියෙනකොට කල්පනා කරන්න වෙනවා, කල්පනා කරනවා මේක තෙමෙන්න ඕන මේ නෙළුම් කොළේ. ඒ වගේම නෙළුම් පෙත්ත තෙමෙන්න ඕන කියලා. නමුත් මේ ලෞකික අපි කලින් ප්‍රකාශ කළා මේ ලෞකික සත්‍යයක් ලෝකෝත්තර සත්‍යයක් අතර විශාල පරතරයක් මහා පරතරයක් තිබෙනවා කියලා. ඒක ප්‍රකාශ කරාම සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ කාලය පිළිබඳ පරතරයක්. එහෙම නැත්නම් අවකාශය පිළිබඳ පරතරයක්. ඇත්ත වශයෙන්ම බොහෝ විට වෙනුවෙන තියෙනවා ද විවරණ මාර්ග ඔයන පිටට ගියත් ඒ අදහස උඩයි. ලෞකික කියනකට තාමත් නෑතයි ලෝකෝත්තර. ඉතින් මේක කාලය අනුව වෙන්න ඕන. එක්ක මේ මරණින් මතු සිදු වෙන දෙයක්. එහෙම නැත්නම් අවකාශයන් මේක බොහොම ඈතයි. රහතන් වහන්සේට කිච්චු කරන්න බෑ. අන්න ඒ විදිහට. අමුත් මේවා කොයිතරම් මේ පරතරයට උපමාව වශයෙන් ගත්තොත් අර නෙළුම් කොළේ තියෙන දිය බිඳුව වගේ. නෙළුම් කොළේ ඉඳලා දිය බිඳුවට තියෙන දුරමයි මෙතන තියෙන්නේ. ලෞකික ඉඳලා ලෝකෝත්තර. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් එතකොට මෙතන පිළි වෙන්නේ. දැන් මේ උගඩ මෙගොඩ පිළිබඳ ප්‍රශ්නයමයි මේ තාම යන්නේ. මේ ලෞකික ලෝකෝත්තර පිළිබඳ මේ කාරණේදී අපිට පැහැදිලි වෙන්නේ මේ උගඩ මෙගොඩ පිළිබඳ ප්‍රශ්නයමයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පරතරක් මෙතරක් පිළිබඳව සාමාන්‍ය ලෝකයා හිතන ආකාරයට නොවේ රහතන් වහන්සේ කල්පනා කරන්නේ. උතර ඉඳලා මෙතරට යනවා නම් දැන් අපි මේ රටේ ඉන්න කෙනෙක් පිටරට ගියාම ඒ පිටරට පදිංචි වුණාට පස්සේ සමහර විට මෙතන ගැන හිතන්නේ එගොඩයි කියලා. එතරේ කියලා. ඒ වගේම විමුක්ත පුද්ගලයා පිළිබඳව සමහර විට කෙනෙකුට හිතන්න පුළුවන් විතරට ගිහිල්ලා ඉගොඩම සිටිනවා නම් ඒ තැනත්තා ඉගොඩ විදියට කල්පනා කරන්න ඕනේ මේ තීරයේ කියලා, මේ ලෝකයේ කියලා. නමුත් රහතන් වහන්සේට ඒ දෙකම නැත්ත වශයෙන් පරතරක් මෙතරක් විතරක් කියන දෙකම නැති බවත් ධම්මපදයේ ඉස්සරහා ගාථාවකින් සඳහන් වෙනවා. යස්ස පාරං අපාරං වා පාරා පාරං නිරිජ්ජති ඊතද්දරං විසංයුත්තං සමහං තෝමි බ්‍රාහ්මණං. යස්ස පාරං අපාරං වා මේ ගාථා අපි කලින් සඳහන් කළා. අර ද්වේතාව ගැන ප්‍රකාශ කරන අවස්ථාවේදී යස්ස පාරං අපාරං වා පාරා පාරං නිරිජ්ජති යම් කෙනෙකුට පරතරක් හෝ මෙතරක් හෝ පරතරක් හා මෙතරක් කියන දෙකම හෝ නැත්තේ යස්ස පාරං අපාරං වා උතුම් දෙවෙනි ආරමක සඳහන් වෙලා තියෙන්නේ අර පරතර මෙතර කියන බෙහෙදයක්වත් නෑ පොතින්. පරතරක්වත් නෑ මෙතරක්වත් නෑ පරතර මෙතර කියලා බෙහෙදයක්වත් නෑ. යස්ස පාරං අපාරං වා පාරා පාරං නිරිජ්ජති ඊතද්දරං විසංයුත්තං ශෝකයන්ගෙන් ශෝකයන් ඉවත් කළ නොබැඳී වාසය කරන ඊතද්දරං විසංයුත්තං සමහන් දුන් එබඳු පුදුලාට මම බ්‍රාහ්මණය කිව්වේ. එතකොට ඒ ධම්මපදී බ්‍රාහ්මණ වගේ ගාථාව මේ කියන්නේ රහතන් වහන්සේ අර දේතාව අනුවදිය අර ප්‍රඥප්ති වලින් ඉන් පිටින නිදිලයි තියෙන්නේ. ඒ පෙරමෙතර කියන එකත් දේතාව. මේ දේතාව තියෙන්නේ ලෝකයාට පමණයි. රහතන් වහන්සේ දෙගොඩට ගියාට පස්සේ මේ සංකල්ප අවශ්‍ය නැහැ. මේ මෙතන තමයි අර අලගත්තු උපම සූත්‍රය අර පහුර උපමාව පිළිබඳ ඒ බුදුරජාණන් වහන්සේගේ උපදේශය හොඳටම අර්ථවත් වෙන තැන. ඒ කියන්නේ
ඉතර වීම සඳහා පමණයි අපි මේ ගොඩක් නුගඩක් කියන ව්‍යවහාරය පවා ප්‍රයෝජනට ගන්නෙ. ඉතර වුණාට පස්සේ මම වන්ති සීදීන් රහතන් වහන්සේ ඉතර වුණාට පස්සේ කල්පනා කරනවා නම් ආ දැන් මම මගේ ඉදම මේකයි කියලා. එතෙන් දිගන්නේ ඒක අල්ලා ගැනීම. එතන අර අසම්මිතාව නෙවෙයි එතන සම්මිතාවක් වෙනවා. අපි මේ වචනේ කලින් ප්‍රකාශ කළා. අසම්මිතා කියලා ගැන ඒ පුදුම ගුණයක් රහතන් වහන්සේට තියෙනවා. දැන් අර මණිකත් ගැන එහෙම උපමාවක් දක්වපු අවස්ථාවල අපි පසු ප්‍රකාශ කළා ලෝකයේ තියෙන සාමාන්‍ය ධර්මතාව අපි යමක් අයත් කරගත්තොත් අප ඊට අයත් වෙනවා. අප යමක් අල්ලගත්තොත් අප ඊට අහු වෙනවා. ප්‍රමාණික ගැන උපමාවෙන් කිව්වා. අනේ මේ ධර්මතාව හරියට වටහාගත්තු නිසා තමයි රහතන් වහන්සේ ඉදිරියට ගියත් ඉදිරියට අල්ලගන්නේ නැහැ. ඉදිරියට වෙලා හිටියා. අන්න ඒක නිසා තමයි දැන් මේ ධාතාව තෝරන්නේ ජස්ස පාරං අපාරංවා. ඒ රහත් වුණාට පස්සේ මෙතරත් නැහැ, එතරත් නැහැ. මේවා සංකල්ප, හුදු සංකල්ප පමණයි. මේවා යම් කිසි ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. මේකට ඉන්න අය. අර ඒක නිසා තමයි අලගද්දුම සූත්‍රයේත් අර ඒ මෙතරංගල ඉතර කියන්නේ නැවත්වත් පාලමක්වත් නැහැ. නමුත් නැවත්වත් පාලමක්වත් නැහැ. මේ මෙගොඩම තියෙන දී කැබලි දරකෝටු කැලිය පිටු කරලා ඊළඟට තව දැල් වලින් එහෙම බැඳෙන තමයි බහුරක් හදාගන්නේ. ඊළඟට ඒ බහුරය ඉතර වුණාට පස්සේ බහුර අහකට බහුර කරගහගෙන යන්නේ නැහැ. අන්නේ ඒ අදහසක් මෙතන තියෙන්නේ. කුල්ලූපමෝ මා ධම්මෝ දේශිතෝ ඊළංකා ජානන්තේ ධම්මාපි වූ බහතබ්බා පදේව ධම්මා ආදී වශයෙන් ධර්මේ මා බහුරකට උපමා කරමින් කාරණේ තේරුම් ගත්ත මේ ධර්මය අරහත් සත්වන්නේ තේරුම් ගත්තට පස්සේ මේ ධර්මයන්වත් අල්ලන්නේ නැත්තේ කියලා මේ විදිහින් ප්‍රකාශ කරන්නේ මේ කාරණයමයි. මෙන්න අපිට වැඩි පහත් පැහැදිලි වෙන්නේ මේ රහතන් වහන්සේ ඒ කාම ලෝකයේ තියෙන්නේ නැහැ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඒ ආහාර ගැනීම ආදීදී රහතන් වහන්සේ කාම ලෝකයේ ඉන්නේ කියලා. ඒකත් නෙවෙයි. ඒ වගේම තමයි රූප අරූප ධ්‍යාන වලට සම්බන්ධන රූප අරූප ලෝක වලට අයිති නැහැ. රහතන් වහන්සේටත් පුළුවන් ඒ රූප අරූප ධ්‍යාන වලට සම්බන්ධින්න. නමුත් ඒ භවයට අයිති වෙන්නේ නැහැ. අර අසම්මිතාව නිසා. ඒවා වැඩිව අල්ලගත්තේ නැහැ. මම මේ මාගේ එහෙම පිටින්ම මමත් කියක් නැති නිසා. මේක මහා පුදුම ධර්මතාවයක්. එහෙම පිටින්ම අර භාෂාව පිළිබඳ කියන ඒ ලෝකය දැඩිව ගන්න ඒ ඒ මත දෘෂ්ටි එහෙම පිටින්ම නැති වෙලා යන රහතන් වහන්සේ. මේක වඩාත් අපිට ප්‍රකට වෙනවා අපි කලිනුත් බොහොම අවධාරණය කළ සූත්‍රයක් සුත්තනිපාතින් උරග සූත්‍රයේ. ඒ උරග සූත්‍රයේ ගාථා 17කම ධ්‍රුවපද වශයෙන් අවසාන පද දෙකක් සඳහන් වෙන බවත් අපි ප්‍රකාශ කළ තන්නේ අවස්ථාවේ මේ කරපිරිකුගේ හැව පිළිබඳ හැම ගාථාවක්ම ඉවර වෙන්නේ ඒ ගාථා 17ම ඉවර වෙන්නේ සෝ භික්ඛු ජහාති ඕරපාරං උරගෝ ජින්නංව තතං පුරාණං කියලා. ඒ බඳුයේ භික්ෂුව ඕරපාරං අන්න මෙතෙන්දී හොඳටම අර්ථවත් ඒ ඕරපාරං කියන එක. ඕරං කියලා කියන්නේ මේකට, පාරං කියන්නේ මේකට. ඒ භික්ෂුව මේ ගොඩක් අතහරිනවා යම්සේ හර්තයකු විරාගිය හැවක් අතහරින්නම දැන් මේ මෙතෙක් කියා ප්‍රකාශ කළ කරුණු මේ ගාථා දෙපදිය තුළම තිබෙනවා. ඒ විමුක්ත පුද්ගලයා මෙතරත් අතහරිනවා, එතරත් අතහරිනවා. හරියට අර විරාගිය හැවක් අතහරින කර්තෙක් වගේ. මේ හැවෙන් වැඩගත්තා. ඊළඟට ඉතින් අතහරිනවා. දැන් මේ ගාථා අපි තව ටිකක් මේ ගාථා දෙපදේම අඩංගු මේ උරග පුදු සූත්‍රයෙන් තව එක ගාථාවක් අපි මේ අවස්ථාවේ විශේෂයෙන් විදිහට ගනිමු. මක්නිසාද අර ප්‍රපංච සම්පදයට සම්බන්ධ නිසා ඒක. රහතන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ කියපු තත්ත්වයට පැමිණෙන්නේ අර දේතාව අනුව ගිය අර දෙක ගැනීමට ඉතර මෙතර ආදී වශයෙන් හොඳ නරක පවුපින් ආදී වශයෙන් ගන්න දේතාවන්ුවගේ සංකල්ප ලෞකික සංකල්ප ඒ දේතාවෙන් නිදින ඒ වගේම සාපේක්ෂතා මේ දෙකක් හැටියට ගත්තාම මේවා කියන්නේ සාපේක්ෂක බව පරස්පරාපේක්ෂක එකක් අනිකකට ගොඩක් තියෙනවා නම් මෙගොඩක් තියෙනවා මෙගොඩක් තියෙනවා නම් මෙගොඩක් තියෙනවා කියලා ඔන්න ඉතින් සාපේක්ෂතාවක් තියෙනවා මේ වචන දැන් බොහෝ දුරට පැහැදිලිවත් ඇති අපි මෙතර මේවා ඉහට ගත්ත නිසා දේතාවන්ුව සාපේක්ෂතාවන්ුවගේ ඒ ලෞකික ප්‍රපංචයන් කියන්නේ ප්‍රපංචයේ සංකල්ප ඒ වයින් නිදුණු බවයි මෙන්න මේ මෙතෙක් මේ ප්‍රකාශ කළ කරුණු වලින් පැහැදිලි වෙනවා. දැන් විශේෂ ධාතාවක් එක්ක අපි ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ උරග සූත්‍රයේ නේන යෝ නාච්චසාරී නපච්චසාරී සබ්බං අච්චදමා ඉමං ප්‍රපංචං සෝ භික්ඛු ජහාති ඕරපාරං උරගෝ ජින්නනිව තතං පුරාණං. යෝ නාච්චසාරී නපච්චසාරී යමෙක් අතිධාවනය දෙනු කරන්නේද පසුබෙස්මක් දෙනු කරන්නේද කියන්නේ ඉස්සරහට දුවන්නේ කියලා පස්සට දුවන්නේ. යෝ නාච්චසාරී නපච්චසාරී සබ්බං අච්චදමා ඉමං ප්‍රපංචං මේ සියලු ප්‍රපංචය ඉක්මවා ගියේද ඉක්මවා ලූයේද සමතික්‍රමණය කළේද සබ්බං අච්චදමා ඉමං ප්‍රපංචං සෝ භික්ඛු ජහාති ඕරපාරං මේ භික්ෂුව මෙතරක් අතහරිනවා එතරක් අතහරිනවා හරියට අර සර්පය දිවාගේ හැව අතහරින්නාක් වගේ. එතකොට මේ ගාථාවේ විශේෂයෙන් අපි එළියට ගත්තේ මේකේ වටිනා අදහස් කීපයක්ම තියෙන නිසා. අර යෝ නාට්‍යසාරී නපත්‍යසාරී කියලා ඒ කෙටියෙන් සඳහන් කළ ඒ පද දෙකත් වඩාත් තේරුම් ගැතර වරදක් නැහැ. මෙතන අතිධාවනයක් පසුබැසීමක් කියන එකත් අර ද්වේතාවනෝජිය සංකල්ප පෙන්වන කරන එක. දැන් උදසින් වශයෙන් කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය අතිධාවනයක්. සාසන දෘෂ්ටිය පසුබැසීමක්. ඊළඟට තවත් විදිහකට වඩාත් පහසුවෙන් තේරුම් ගන්න උපමාවක් කිව්වොත් අනාගතය ගැන හිතීම අතිධාවනයක්. අතීතය ගැන දුක් වීම පසුබැසීම. ওই විදිහට ලෝකයේ තියෙන සංකල්ප ওই විදිහට ওই විදිහ රටාවක් කරනවා කියනවා. අන්න ඒක අනුව ඒක නිසා ඒ රහතන් වහන්සේ ඒ විදිහට අතිධාවනියකුත් නැහැ පසුබැසීමකුත්. සබ්බනාච්චකම ඉමා පපංච. මේ පපංච කියන වචනේත් අපි සෑහෙන පමණ තෝරලා තිබුණා. දැන් මෙතෙන්දී විශේෂයෙන් කියන්න පුළුවනි අපි අර කලින් අවස්ථාවක සඳහන් කළ අර දෙන උපමාවක් සම්බන්ධයෙන් ඒක සඳහන් කරේ අර මුදල් නෝට්ටු අවලංගු වුණු අවස්ථාව. ඇත්ත වශයෙන්ම මුළු මහත් ලෝකයේ තිබෙන මේ ලෞකික ව්‍යවහාරයේ ඇත්තකම මුදල් නෝට්ටු ගොඩක්, රාශි ගොඩක්. ඒවා හුවමාරු කරගෙන ඒවායින් ප්‍රයෝජන ගන්න අතරේ ඒ අය අතරේ ඒවයි වටිනාකම තිබෙනවා. යම් කිසි අවස්ථාවක මුදල් නෝට්ටුවක් අවලංගු වුණොත් ඒක පිළිබඳව තිබුණු සංහාවක් නැහැ, මාන්නයක් නැහැ, දෘෂ්ටියක් නැහැ. එතකොට මේ පපංච කියන එක අපි තේරුවා සංහා මාන දිට්ඨි ආශ්‍රයෙන්. සංහා පපංච ඒ කටුවාවල පවා ඒ වචන සුමිතිත තෝරනවා ඒ විදිහට. සංහා පපංච, දිට්ඨි පපංච, මාන පපංච. එතකොට ඒක මුදල් නෝට්ටුවකම තියෙන මේ. එතකොට රහතන් වහන්සේට මේ සංහාව නැති කරලා අර ඔක්කොම ක්ලේශ වලින් මිදෙන නිසා මේ මුදල් නෝට්ටුව අවලංගු වෙලා. අන්න ඒක නිසා තමයි සබ්බං ආච්ච ගමයි මං පපංච. මේ මුළු පපංචයම එම් පිටින්ම ඉක්මවලා ගියා. ඉක්මවුවා අවතික්‍රමණය කළ රහතන් වහන්සේ. සබ්බං ආච්ච ගමයි මං පපංචං සෝධිකු ජහාති ඕරපාර. දැන් මෙතෙන්දී ඕරපාරං කියන එක ඒකේ පුළුල් අර්ථ තියෙන වචනයක්. අපි අර කලින් අවස්ථාවලේ පුළුල් අර්ථයක් දැක්වුවා. දැන් ඇතුළත පිටත තමා අනුන් ආදී වශයෙන් මේ මේ ද්වේතාවත් තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතන විශේෂයෙන්ම ඕරපාරං මෙතරත් එතරත්. මෙතර එතර පිළිබඳ සංකල්පය පැහැදිලිවම පේනවා. දැන් මේ දක්වපු උපමාවලින් සෝධිකු ජහාති ඕරපාරං උරගෝ ජින්නමිව පටන් පුරාණ. මේ දිහාදී හැව තමයි මේ එහෙපිටම මේ භාෂා ව්‍යවහාරය. ඒ භාෂා විවහාරේ දැන් ඒවන් එහෙම පිටින් මේවා නිවර්තක වෙලා මේ ද්වේතාව මේ භාෂා විවහාරයේ තියෙන ඉතර මෙතර ව්‍යවහාරයන් දැන් රහතන් වහන්සේට නිවර්තකයි. ලෝකයාට මේ ධර්මයේ තේරුම් කරන්න අමාරු විසම් වෙන්නේ නැති සමහර විට බුදුරජාන් වහන්සේ මේ විදිහේ මේ වාග් ව්‍යවහාර පාවිච්චි කරලාම තෝරන්න ගියොත් එහෙම පිටේ මුලා වැටෙන ඉඩ තියෙනවා කියන අදහසින් වෙන්නේ නැති බුදුරජාන් වහන්සේ සමහර විට ධර්මයේ දේශනා කිරීමට මන්දෝත්සාහී වුණේ. ඒ තරම්ම මෙතන සියුම් කාරණයක් මේ ධර්මයේ පිළිබඳව තියෙනවා. එතකොට මෙන්න මේ හැම එකක්ම ප්‍රකාශ කළේ අපි තාම යන්නේ අර එගොඩ මෙගොඩ ඊතර මෙතර කියන පද දෙක ඔස්සේ. ඒ දෙකේ තිබෙන මේ සාපේක්ෂතාවත් ඒ දෙක යටින් තිබෙන මේ නිර්වාණය පිළිබඳ යම්කිසි ගැඹුරු අදහසක් මතු කර දීමටයි. එතකොට මේකටම අදාළ මේ ඊතර මෙතර ප්‍රශ්නෙටම අදාළ තවත් එක්තරා ගැටළු සහිත සූත්‍රයක් තමයි ඉතිවුත්ක දුක නිපාතයේ සඳහන් වෙන අනුපාදිශේෂා නිබ්බාන ධාතු අනුපාදිශේෂා නිබ්බාන ධාතු කියන මාතෘකාව ඉදිරිපත් කරන එක්තරා සූත්‍රයක්. මෙන්න මේ විදිහටයි ඉතිපුත්කේ කාරණය සඳහන් වෙන්නේ. අපිට ඒක අපි උද්දෘත වශයෙන් මේ කොටස එහෙම පිටින්ම දක්වන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේක අද මේ කාරණා ගණනාවක් මේකෙන් මතු කරගන්න තියෙන නිසා සාවධානව ඒකට ඒ ප්‍රශ්න පිළිබඳව සාවධානව කල්පනා කළ බැලුවොත් සමහර විට කෙනෙකුට ඒ පිළිබඳ පැහැදිලි නිගමනයකටත් වෙන්න පුළුවන්. බුත්තං හේතං භගවතා බුත්තං අරහතාති මේ සුතං තේමා භික්කවේ නිබ්බාන ධාතුයෝ කතමාදී සෞපාදිශේෂාච නිබ්බාන ධාතු අනුපාදිශේෂාච නිබ්බාන ධාතු කතමාති භික්කවේ සෞපාදිශේෂා නිබ්බාන ධාතු ඉදිකේ වික්කු අරහං හෝති කීනාසෝ කුසිතවා කතකරමියෝ ඕහිතකාරෝ අනුපත්ත සගත්තෝ පරික්ඛින භව සංයෝජනෝ සම්මදඤ්ඤාදිමුක්තෝ සස පිට්ඨන්තිය පංචින්ද්‍රියානි ඒසං අවිඝාතත්තා මනාපමනාපං පච්චන් භූති සුඛ දුක්ඛං පටිසංගේ දේති සස යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං මුච්චති භික්ඛවේ සෝපාදිසේසා නිබ්බාන ධාතු කතමාති භික්ඛවේ අනුපාදිසේසා නිබ්බාන ධාතු ඉද භික්ඛවේ වික්ඛු අරහං හෝති කීනාසෝ උචිතවා කතකරමියෝ ඕහිතකාරෝ අනුපත්ත සගත්තෝ පරික්ඛින භව සංයෝජන සම්මදඤ්ඤාභිමුක්තෝ සස ඉදේව සබ්බ වේදිතානි සස විකර ඉදේව සබ්බ වේදිතානි අනභිනන්දිතානි සීති භවිස්සන්ති අයං උච්චති භික්ඛවේ අනුපාදිතා නිබ්බාන ධාතු යතමත්ථං භගවා ආවෝච තත්ථේතං ඉති විච්චති ඉවේ ඉමා චක්ඛුමතා ප්‍රකාශිතා නිබ්බාන ධාතු අනිච්චේන සාදිනා ඒකාහි ධාතු ඉද දිච්ඡ ධම්මිකා සෞපාදිශේෂා භවනිච්චි සංඛයා අනුපාදිශේෂා පන සම්පරායිකා යම් හි නිරුද්ධංති භවානි සබ්බසෝ ඒ ඒක ධඤ්ඤාය පදං අසංඛතං විමුක්ති කිත්තා භවනිච්චි සංඛයා ते धम्म साराधिगमा खैरत फांसु ते सद्व भवानि खादिनो अयं प्यत्तो बुद्धो भगवता इति मे सुतं මේ සම්පූර්ණ සූත්‍රයයි. එතකොට මේකේ අදහස අපිට ඉස්සෙල් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. උත්තං හේතං භගවතා උත්තං අරහතා ආදී මේ සුතං ඉතිවිත්තක සූත්‍ර සාමාන්‍ය ඉදිරිපත් කරන්නේ ඒ ආකාරයටයි ඉතිවිත්තක පාළියේ. මෙන්න මේ කාරණය භාග්‍යතුන් වහන්සේ අරහත් භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. මම විසින් අසන ලදී. දේමාදික්කවේ නිබ්බාන ධාතුයෝ. මහණෙනි මේ නිර්වාණ ධාතු දෙකක් ඇත. සෞපාදිකේකාත නිබ්බාන ධාතු අනුපාදිකේකාත නිබ්බාන ධාතු සෞපාදිකේකාත නිබ්බාන ධාතුවයි අනුපාදිකේකාත නිබ්බාන ධාතු ප්‍රථම අධික්‍රේ සෞපාදිකේකා නිබ්බාන ධාතු කුමද්ද මහණෙනි සෞපාදිකේකා නිබ්බාන ධාතු ඉතික්‍රේ වික්ඛු අරහං හෝති කීනාතෝ උසිතවා කතකරණියෝ ඌහිත පාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛින බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ මිහිලා මහණෙනි යම් කිසි භික්ෂුවක් අරහත්ත්වේ අසියලු ආශ්‍රයන් ක්ෂය කරලාය සීනාත වූ උසිතවා බ්‍රහ්මචර්ය වාසයෙන් ගත නිම කරලාය උසිතවා කතකරණ්‍යෝ කරන ලද කළ යුතු දේ කළ නිම තිබෙනවා කතකරණ්‍යෝ ඕහිත භාරෝ පංචස්කන්ධ භාරය බිම බහතබල අනුපත්ත සදත්තෝ ඒ තමන් බලාපොරොත්තු වෙන ආර්ථිකයට පැමිණිලා පරික්ෂීණ භව සංයෝජනෝ සියලු භව සංයෝජන භවදඳුන් ක්ෂය කරලා සම්මදඤ්ඤා විමුක්තෝ නියම අඤ්ඤා විමුක්තිය ප්‍රත්‍යක්ෂ ඥානයෙන් විමුක්තිය ලබාගෙන සිටින්නේ සම්මදඤ්ඤා විමුක්තෝ පස්තිත්තන්තිය පංචේන්ද්‍රයන් ඒසං අධිකාතත්ත මනාපමනාපං පච්චනුභෝති සුඛ දුක්ඛං පටිසංවේති. ඒ භික්ෂුවගේ ඒ පංචේන්ද්‍රයන් තවම තිබෙනවා. ඒසං අධිකාතත්ත ඒවා විනාශ නොකර තිබෙන නිසා මනාපමනාපං පච්චනුභෝති මනාපමනාපදී භුක්ති විඳිනවා. සුඛ දුක්ඛං පටිසංවේති සප්ප දුක් ආදියක් විඳිනවා. පස්තියෝ රාගක්‍රියෝ දෝසක්‍රියෝ මෝහක්‍රියෝ අයං උච්චති භික්ඛුවේ සෞපාදිනා නිපාතං. එබං මේ භික්ෂුවගේ යම් රාගක්ෂයක් රාගය ද්වේෂය මෝහය ක්ෂය කිරීමක් වේද අන්න ඒටයි මම සෞපාදිකේකා නිබ්බාන ධාතුව කියලා කියන්නේ. ඊළඟට කතමාති වික්‍රේ අනුපාදිකේකා නිබ්බාන ධාතුව. ඊළඟට බුදු දන්හන්සෙන් ප්‍රකාශ කරනවා මොකද්ද මේ අනුපාදිකේකා නිබ්බාන ධාතුව. ඉතින් විතර කලින් කියපු විදිහටම ඒ භික්ෂුවගේ අර රාගත්වය සම්පූර්ණයි. ඒ කියන්නේ ඉත වික්‍රේ වික්ඛු අරහං හෝති කීනාතෝ උසිතවා කතකරණියෝ උහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛින බව සංයෝජනෝ සම්මදඤ්ඤාදි මුද්දෝ එන ඒ අර කලින් දැක්වපු ඒ අරහත්ත්වයේ පිළිබඳ සම්පූර්ණ පාඨය මෙතනත් දක්වන අනුපාදික නිබ්බාන ධාතුව පිළිබඳ දක්වලා ඉන්න මෙච්චරයි. එතකොට අනුපාදික නිබ්බාන ධාතුවට ආවේනික කොටස හැටියට දක්වන්නේ එක වාක්‍යයක් විතර ගන්නවා ඒක. තස්ස ඉදේව සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති භවිතා. තස්ස විත්තරේ ඉදේව සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති භවිතා. මහණෙනි ඒ භික්ෂුවගේ වේදිතයෝ වේදිතයන් විහිදීම නිරෝධීම රසතුටු සතුටු නොවීම නිසා අමුතු අභිනන්දනයක් සතුටක් ඇති කරගෙන නොගැනීම නිසා සීති භවිසන්ති සිසිල් වන්නාහ අනාගත කාලිකවයි කියන සිසිල් වන්නාහ අයම් උච්චති වික්‍රේ අනුපාදිතා නිබ්බාන ධාතු. මෙන්න මේකයි මහණෙනි අනුපාදිතා නිබ්බාන ධාතු. අපි අර සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනදී අනුපාදී අසංකත ධාතු ලෝකයක් නෙවෙයි ඉරහස්කාරක නැති ලෝකයක් නෙවෙයි මේ වාක්‍ය විතරයි කියන්නේ මෙතන. ඉන්න ප්‍රකාශ කළා ඊළඟට තත්ත්වය තන් ඉති විකති කියලා. ඊළඟට ඒකේම අදහස අර ඉදිරිපත් කරනවා ගාථාවලි. දුවේ ඊමා චක්කුමතා බකාවිත අනිබ්බාන ධාතු අනිසිතේන කාදිනා. ඒ තාදී ගුණ ඇති ඇලුම් බැඳුම් නැති ඒ බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මේ නිර්වාණ ධාතු දෙක ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකාච ධාතු ඉදගත් විචිත්ත ධම්මිකා සෞපාදිකේසා භවනෙත්ති සංඛයා. ඒ දෙක අතුරින් එකක් විචිත්ත ධම්මිකයි. මේ ජීවිතය පිළිබඳ චිත්තරම්මිකා සෞපාදිශේෂා භවනෙත්ති සංඛයා. එය සෞපාදිශේෂා නමින් හඳුන්වෙනවා. ඒ විශේෂ කාරණේ මොකද්ද? භවනෙත්ති සංඛයා. භවනෙත්ති කියලා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව ක්ෂේකිනීම පිළිබඳව ඇති තෘෂ්ණාව ක්ෂේකිනී මහා සම්බන්ධ වූ ඒ සෞපාදිශේෂ සත්‍යයයි ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව. සෞපාදිශේෂා භවනෙත්ති සංඛයා. අනුපාදිශේෂා පන සම්පරායික. යම් නිරුද්ධාති භවානි සබ්බසු. අනුපාදිශේෂාව වනාහි අනුපාදිශේෂා නිබ්බාන ධාතුව වනාහි සම්පරායිකය. සම්පරායි කියන්නේ මරණින් මතු කියන අදහසයි. සම්පරායි විච්ඡ ධම්මික සම්පරායි කියන ඒ වචන විදෙනවා මෙලවත් පරිලවත් පිළිබඳව. අනුපාදිශේෂා පන සම්පරායික යම් හි නිරුද්ධාති භවානි සබ්බසෝ. ඒ තත්වයේදී සියලුම භවයෝ සියලුම භව සර්වාප්‍රකාරයෙන්ම නිරුද්ධ වෙනවා. ඒකයි අනුපාදිශේෂයේ විශේෂ ලක්ෂණය. මේ ඒකදඤ්ඤාය පදං අසංකතං විමුක්ත චිත්තා භවනිති සංඛයා. යම් කෙනෙක් මේ අසංකත පදය කණමින් තේරුම් අරගෙන විමුක්ත චිත්තා භවනිති සංඛයා භවනිති නම් වූ ඒ තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් විමුක්ත වූ සිත්තාහු ඒ ධම්මසාරාදිගම කයරත ඔහු ධම්මසාරණමින් හැදින් වෙන්නේ අකුප්පා චේතෝ විමුක්තියයි අරහත්ඵල ඒ අරහත්ඵල සමාධියයි මේ අකුප්ප අපෝක්ඛ චේතෝ විමුක්තිය අපි මේ ගැන කලින් ප්‍රකාශ කළ තිබෙනවා ඒක තමයි ධම්මසාරය කියලා කියන්නේ විමුක්තිසාර කියලා කියන්නේ මේ ධර්මයේ මුළු මහත් සාරයම ඒකයි ඒකයි ධම්මසාරය ඒ ධම්මසාරාදිගම ඒ රහතන් වහන්සේලා ඒ ධම්මසාර නම් වූ අකුප්පා චේතෝ විමුක්තිය ලබාගෙන කයරත මෙතන මේ ඡේ කිරීමක් ගැන කියනවා ඡේ කියන වචනේ නිකන් කියනකොට නොයෙකුත් අර්ථ දෙන්න පුළුවන් නමුත් මෙතන මේ විශේෂයෙන් කියන්නේ විද වේදනාක්ෂය අපි ඒකට හේතු පසුව දක්වනවා මෙතන දපිස්සේ වේදනාවන්ගේ ඡේ කිරීමයි කයේ රස වේදනාවන්ගේ ඡේ කිරීම පිළිබඳව ඇල්ම ඇත්තාහු වේදනා කයේ රස පහන්සුතේ සබ්බ භවානි පාදිනෝ ඒ විමුක්ත පුද්ගලයෝ සියලුම භවයන් අපහැරියාහු වෙත් දැන් එතකොට මේ සූත්‍රයෙන් තැන නගින ගැටලු කිහිපකින් එක අරගෙන අපිට ටිකක් විස්තර කරන්න සිද්ධ වෙනවා. පළමුවෙන්ම අපි මේ විච්ඡිදම්මික සම්ප්‍රාය කියන පද දෙකයි ඉස්සරහට ගන්න ඕනේ. මේ දෙක මේ පද දෙක නිසා තමයි මහා උල් ජාලයක් ඇති වෙලා තිබෙන්නේ. විච්ඡිදම්මිකා කියන කටුවාල සාමාන්‍යයෙන් තෝරන්නේ ඉමස්මින් අත්භාවේ බව වර්තමාන. මේ ආත්ම භාවයට අදාළ වර්තමාන කියන එකයි හරි. ඊළඟට සම්ප්‍රාය කියන්නේ සම්ප්‍රායයේ ඛණ්ඩ දේසුතෝ පරභාගී මේ ස්කන්ධයන් රහතන් වහන්සේගේ ස්කන්ධ පංචස්කන්ධ බිඳිලා ගියාට පස්සේ මරණින් මතු කියන එක අදහසයි ඒක. එතකොට මේ විදිහට නිවන පිළිබඳව දැන් විච්ඡ ධම්මික සම්ප්‍රාය කියන පද දෙක මේ විදිහට තේරුම් ගත්තොත් අපිට මේ සූත්‍රය තෝරන්න වෙන්නේ රහතන් වහන්සේ මෙලොවදී එක නිවනක් එකම නැත්නම් නිවනේ කොටසක් ලබනවා පරලොවදී මරණින් මතු තව කොටසක් ලබනවා. එහෙම හිතන්නත් පුළුවනේ. නමුත් හැම තැනම වගේ අපිට මේ ධර්මය ගැන කියනකොට මේ ධර්මයේ විශේෂත්වය, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂත්වය, මේ අන්‍ය ලබ්ධිකයන් පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය වළඳගත්තට පස්සේ ඒක ප්‍රකාශ කරනවා. මේ විශේෂත්වය දිට්ඨිව ධර්ම කියන වචනය ආදාට සම්බන්ධයි. එහෙමත් නැත්නම් සම්දිට්ඨිකං අකාලිකං ওই ධර්ම ගුණ කියන තැන වලට දැක්වෙන්නේ සම්දිට්ඨිකයි. ඒ කියන්නේ මේ නිර්වාණය, නිර්වාණ ධර්මය, මේ ශාසනයේ පරමාර්ථය මෙලොවදීම මේ ජීවිතය තුළදීම කල් නොයවාම සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මේක කොටසක් දැන් ඊට පස්සේ පසුව නෙවෙයි. එහෙම දෙයක් මේ සංදිෂ්ඨික අකාලික දික්ඛේ ධම්ම ආදී පදි වලින් දැක්කේ. එහෙමනම් මේ සූත්‍රයේ ඊට විරුද්ධව යනවට කියන එකයි ඊළඟට ගැටලුව. මෙතන මේ කියන දික්ඛ ධම්ම සම්ප්‍රාය කියන එක මොකද්ද? මේක තෝරගන්නේ කොහොමද? කර්මය පිළිබඳව කතා කරනකොට නම් මේ වචන දෙක බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් දික්ඛ ධම්ම වේදනීය කියලා කියන්නේ දික්ඛ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ මේ ජීවිතයේදීම ඒවට විපාක නිදීම වෙන සමහර කර්ම වලට සම්පරාය කියන එකත් ඉතින් සම්පරායයේ දුක්ගති කිරි වූව තින් දුක්ගතියට යනවා මරණින් මතු කියන එකයි. කර්මය පිළිබඳව නම් මේ කාරණේ හරි. ඒ කියන්නේ මෙලොව නිදින දේ, පරලොව නිදින දේ, මරණින් මතු නිදින දේ. නමුත් නිවන් සුව පිළිබඳවත් මේ විදිහේ එකක් කියන්න පුළුවන්. සාතන් වහන්සේලා නිවන් සුවට මෙහෙත් කොටසෙත් නිදිනවා, පරලොවත් නිදිනවා කියලා. දැන් මේක තව ටිකක් අපි මතු කරගන්න. මෙතන මේ විච්ඡ ධම්ම සම්ප්‍රායික කියන පද දෙකත් එක්කම සම්බන්ධ වෙච්ච මේ සෞපාදිහේස අනුපාදිහේස කියන පද දෙකත් මේකට කිට්ටු කරගන්න සිද්ධ වෙනවා. ඒකම තවත් මතක තබා ගත යුතු කාරණයක් තමයි මේ නිවන භව නිරෝධෝ නිබ්බාණං කියලා නිවන හඳුන්වපු බවත් අපි කලින් අවස්ථාවල ප්‍රකාශ කළා. ඒකර නිවන කියන්නේ භව නිරෝධියම නම් නිවන කියන්නේ භව නිරෝධියම නම් රහතන් වහන්සේගේ මරණින් මත්තේ විඳින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂණයි නිවන කියන්නේ. එතකොට රහතන් වහන්සේගේ මරණින් මත්තේ මොකක්වත් නැහැ එතන. පරිියක් තිබුණ නැති වුණා එච්චරයි. එතකොට මේ කාරණේ අපි තේරුම් ගැනීමට මේ නිබ්බාන කියන පදේ මූලික අර්ථය ඉදිරියට ගන්න සිද්ධ වෙනවා. නිබ්බාන කියලා කියන්නේ අපි ප්‍රකාශ කළා අර වාන සංඛාත තණ්හා කතාවල් මොකක්වත් නැහැ නිවීමයි. නිබ්බාන කියන්නේ නිවීමයි. එතකොට මේ නිවීම කියන අර්ථය ඉදිරියට ගත්තොත් මේ සූත්‍රයේ තියෙන මේ මහා ගැටලුව විසඳා ගන්න පුළුවන්. මහා ගින්න දැල්වීමින් තිබුණු තැනකට අමුතුයෙන් දරාජිය දැන්නේ නැත්නම් ඒ ගින්නේ අර ගිනි දැල් එහෙම සංසිඳිලා අර කලින් දැල්ුණු දර කොටන් පමණ නිවෙමින් පවතිනවා. ගිනි අඟුරු හැටියට නිවෙමින් පවතිනවා. ඒකයි සාමාන්‍ය ධර්මතාවය. මේක අපේම උපමාවක් නෙවෙයි. අංගුත්තර නිකායේ චක්කනිපාතේ නාද සූත්‍රයේ බුදුජානන් වහන්සේ මුළු මහත් ධර්මයේ නාගේ ඇතෙකුගේ අංගවලට ශරීර අවයවවලට උපමා කරපු ඒ ගාථා මාලාවක් තිබෙනවා. ඒ ගාථා තේර ගාථාවේ උදායි තේර ගාථාවේ සඳහන් වෙනවා ඒ ගාථාම. අන්න ඒ වතුර තිබෙන extra වටිනා ගාථාවක් අපි දැන් මේ අවස්ථාවේ ඉදිරියට ගනිමු. මහාගිනි පජ්ජලිතෝ අනාහාරූප සම්මති අංගාරේසු ච සන්තේසු නිබ්බුතෝති පෞච්චි. මහාගින්නක් දැල්වෙමින් තිබිලා ආහාරණු ලබා දරණු ලබා සංසිඳෙනවා. අනාහාරූප සම්මති අංගාරේසු ච සන්තේසු ගිනි අඟුරු ඇති කලෙම නිබ්බුතෝති පෞච්චි. නියුනේ යන ව්‍යවහාරයේ තිබෙනවා. නියුනේයි කියනවා. අපි මේ විදිහට මේ ගාථාව තියෙද්දි මොකද මේ ගාථාව තිබෙනවා අර පාඨාන්තර තරංගයක්. අපි කිව්වා අර ගැඹුරු ගාථා පිළිබඳව ගැඹුරු සූත්‍ර කොටස් පිළිබඳව තව අමතර ප්‍රශ්නිකුත් අපිට විසඳන්න සිද්ධ වෙනවා. මේවා නිරුක්ති සොයන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ මෙතන තියෙන මේ තුන්වෙනි පදිය පිළිබඳව පාඨාන්තර නොතන දිලිකමක් තියෙනවා. ඒ කියන්නේ සමහර සංස්කරණවල මේ අපි මේ අංගාරී සුච සංසේසු කිව්වා වෙනුවට සමහර වෙලාවට සංඛාරී සුප සංසේසු කියලා. කොහොම සංස්කරණවල ඇත්ත වශයෙන්ම මේ පාඨාන්තර තරංගයෙන් ජයගෙන තිබෙන තේ හැටියට පේන්නේ අර සංඛාරයේ උපසන්තියට කියන එක. ඒක වෙනම අර්ථයක්. එහෙනම් පිටුම වෙන තුන අර්ථයක්. එහෙම ගත්තොත් අපිට මේ ධාතාව තෝරන්නේ මහදින්නක් දැල්වෙමින් තිබිලා ආහාර දරණු ලබා නී යනවා. සංස්කාරයන් සංසිඳුන කල්ලි නියුණේයි ප්‍රකාශ කරනවා. දැන් මේක ටිකක් කල්පනා කරනකොට පේනවා අර උපම මුල්පද දෙකේ කියපු උපමාවට ගැලපෙනවද මේ සංස්කාර කතාවක් මෙතන පිටු දෙන්න කියන. ඒක නෙවෙයි මේ විදිහේ මේ පාඨාන්තර දෝෂ ඇතිවෙන්න ඒක ස්වාභාවිකයි. මේ පුස්කල පොත් ලියීමේදී ලේඛ දෝෂයක් තියෙනවා. ඒ කියන්නේ අකුරු එකෙනෙක් ලියාපු අකුරු වැරදියට කියවීමෙන් ඒ නොයෙකුත් විදිහේ ඒ පාඨාන්තර සම්මිශ්‍රතාවල තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල පුස්කොළ පොත ලියනකොට වෙන කෙනෙක් කියවනවානේ. ඒ කියන එක්කෙනා කියන දේ වෙන කෙනෙක් අහන කෙනා වෙන අදහසකින් ඇහුවොත් ඔන්න එතනක් පටලැවිලා. මේ කිහිම එකක් වෙන්නේ ඒක තියෙනවා. මේ ශබ්ද වශයෙන් බැලුවොත් අංගාරේසුක සංතේසු කියන එක සංඛාරේසු උපසන්තේසු වගේ ඇහෙන්න පුළුවන්. අන්න එහෙම උන පටලැවිලාද දන්නේ නැහැ. කොයි හැටි හෝ වේවා අපිට මෙතන අර්ථාන්විත හැටියට ගන්න වෙන්නේ මෙන්න මේ අංගාරී සුච සංකේසු කියන පාඨයයි. ඒ පාඨය අරගෙන අපි මේ ඉදිරියට මේ විග්‍රහය කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛාරී සුච උප අංගාරී සුච සංකේසු නිබ්බුතෝති පෞච්චි. එතකොට අර ගිනි අඟුරු තිබුණත් ඒ ගින්න නිවුණයි කියලා කියන්නේ. අර මහගින්නක්ම ගල්වෙමින් මේ තිබුණේ. එතකොට ගිනි අඟුරු තිබුණාට ඒකට නිවුණයි කියලා කියන්න පුළුවන්. අමතකද? අමුතින් දරේකට වීමක් නැහැ. ගිනි දැල් නැගීමක් නැහැ. එතකොට මේ සාමාන්‍ය ඒකට නිවුණයි කියලා කිව්වට වරදක් නැහැ. දැන් අපි ගන්නු මේ රහතන් වහන්සේ පිළිබඳ දැන් මේ සූත්‍රය ප්‍රකාශ කරන අදහස් දැන් ඔන්න මතු කර ගන්න පුළුවන්. අර සෞපාදීහස නිබ්බාන ධාතුව පිළිබඳව ප්‍රකාශ වුණා අර කියාපු අර අරහත්ත්වයෙන් සම්පූර්ණ වූ ඒ භික්ෂුවගේ සස්ස තික්ඛන්තේව පංචේන්ද්‍රයන් හේසං අවිධාතත්ත. අවිධාතත්ත මනාපමනාපං පච්චන බෝති සුඛ දුක්ඛං පටිඛංගේ දික්ඛිය. ඒ භික්ෂුවගේ පංචේන්ද්‍රයන් තවම තිබෙනවා. තික්ඛන්තේව කියන්නේ තවමත් තිබෙනවා. ඉති වෙලා තිබෙනවා. හරියට අර බර කොටන් තාම දැල්වෙනවා වගේ. මේ සංවිධා තත්තා. ඒක තාම අලුුණේ නැති නිසා, ඒක තාම තිබෙන ඉතිරිය තිබෙන නිසා. මනාපමනාපදී භුක්ති විඳිනවා. සැප දුක් විඳිනවා. ඔන්න එතකොට අර දර කොට අර ගිනිගල් නොනගෙන දර කොටන් වගේ. ඒ වගේම දැන් තවත් එක පැහැදිලි වෙනවා. ඒ භික්ෂුවගේ ඒ සෞපාදීසේ සනීපාණ ධාතුව නියමන්තමින් ප්‍රකාශ කරන පාඨය ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොකද්ද? සස්ස යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං මුච්චති කිසේ සෞපාදීහි සම්මාන. ඒ භික්ෂුවගේ යම් රාගක්ෂයත් දෝසක්ෂයත් මෝහක්ෂයත් වේද නියන් මහණෙනි සෞපාදීහි සම්මාන. දැන් එතකොට මේ දර කොටන් වලට අමුතුෙන් දර මේ දර කොටන් අමුතු දර පතන්නේ නැහැ. අමුතු උපාදාන දර පතන්නේ නැහැ. මේ උපාදාන කියන වචනේ දර කියන අර්ථයක් තිබෙනවා, අල්ලාගෙන කියන අර්ථයක් තිබෙනවා. එතකොට මේ රාතන් වහන්සේ මේ එදිනදා ජීවිතයේ මේ ඉන්ද්‍රිය ආරම්මණ ගන්නවා අපි දැන් ප්‍රකාශ කරපු කාරණා අනුව. නමුත් ඒව දර බවට දර හැටියට වැටෙන්නේ, ආහාර හැටියට වැටෙන්නේ. වෙන එකක් වෙනකක් තබා ආහාර පවා වැළඳුවත් ඒව ආහාර නෙවෙයි රහතන් වහන්සේ. ඒව ආහාර නෙවෙයි. අර වචනේ පිළිබඳව මහා පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අන්න එක නිසා තමයි දැන් රහතන් වහන්සේගේ පංචේන්ද්‍රියන්ට ආරම්මණ ආවත් ඒව අමුතු දර නොවේ. ඒව උපාදාන නොවේ, ආහාර නොවේ. ඒක නිසා හරියට අර දැන් ගිනි අඟුරු කොට රහතන් වහන්සේගේ ඒ භෞපාදීස නිබ්බාන ධාතු හරියට අර දැල්ල ගිනිගල් නිවිලා ගිහින්න මේ ගිනිගල් හටගන්නේ. අන්න ගිනිගල් හට ගැනීම තමයි අර රාග ද්වේෂ මෝහ ඇති. සාමාන්‍ය පුද්ගලින් ඉන්ද්‍රිය ආරම්මණ ගන්නකොට ඔය රාග ගිනිගල් බුර පුරා නගින ද්වේෂ ගිනිගල් මෝහ ගිනිගල් රහතන් වහන්සේගේ ගිනිදල් නගින්නේ නැහැ. මොක නිසාද? අර ඒ ඉන්ද්‍රිය ආරම්මණ ලෝක සම්මත ඉන්ද්‍රිය ආරම්මණ ගත්තට මොකද ඒව ආහාර වශයෙන් උපාදාන වශයෙන් උපාදාන බවට පත් වෙන්නේ. තවත් දරපතන් නැති ගිනි අඟුරු කොට. එතකොට අන්නේ නිසාම තමයි සෞපාදීශේස ඉද දිච්ච ධම්මික යම් නිරුද්ධන්ති භවනිත්‍ති සංඛය කියලා කර ගාථාවල සඳහන් වෙන සෞපාදීශේස නිබ්බාන ධාතුව පිළිබඳව භවනිත්‍ති නම් වූ සංහාව ක්ෂය කිරීමයි සෞපාදීශේස නිබ්බාන ධාතුව. ඒකත් මේකට ගැලපෙනවා. අර රාග දෝෂ මොහන තණ්හාව ගැන නුනන් දිනවා කියන එක එක වචනකින් කියනවනම් තණ්හාව නැති කිරීම, තණ්හාව ක්ෂයයි. සංහාව ක්ෂය කරගෙන ජීවත් වෙනවා ලෝකේ. අර ඉන්ද්‍රියන් ඒ විදිහටම ක්‍රියා කරනවා තාම අළු වෙලා නැහැ. දැන් ඒකට මේ කාශ්‍යයම අපිට පුළුවන් දැන් අනුපාදීයස කියන එකක් තෝරගන්න. අනුපාදීයයේදී මොකද්ද වෙන්නේ? අර දැන් මෙතෙන්දී අපිට වඩා ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මේ උපාදි කියන වචනේ මෙතන. මේකත් මහා ගැටළු විදිය වචනයක්. සාමාන්‍ය රෝගී දැන් අනාගාමී පුද්ගලයා පිළිබඳව ගත්තොත් සතිපට්ඨාන සූත්‍ර ආදීම සඳහන් වෙනවා. ඒ සතිපට්ඨාන ඒ යම් කිසි කාලෙකින් යනවා හරියට පුරුදු කළොත් ඒ පුද්ගලයා පිළිබඳව මෙන්න මේ ප්‍රකාශ කරනවා. දිට්ඨිව ධම්මී අඤ්ඤ සතිවා උපාදිසේසි අනාගාමිතා කියලා. ඒ තේරුම ඒ පුද්ගලයා එක්ක මේ ජීවිතයේදීම අඥානම් වූ අරහත් ඵලය ලැබෙනවා. එහෙම නැත්නම් සතිවා උපාදිසේසි තවත් මොකක් නමුත් අල්ලාගත්තු දෙයක් ඉතිරිව තිබෙනවා නම් අනාගාමි වෙනවා. එතකොට එතන නම් උපාදි කියන එක අර උපාදාන කියන වචනයට ඉතාමත්ම ළඟයි. නමුත් මෙතෙන්දී සෝපාදීහිස අනුපාදීහිස පිළිබඳ ප්‍රශ්නෙදී රහතන් වහන්සේට කිසිසේත් උපාදානයක් නැහැ. ඒ මොකද අර අපි කලින් දැක්කා සෝපාදීහිස නිබ්බාන ධාතුවත් අනුපාදීහිස නිබ්බාන ධාතුවත් දෙකම විග්‍රහ කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දක්වන පාඨය මේ රහතන් වහන්සේගේ සම්පූර්ණයෙන්ම ඒ ප්‍රත්‍යක්ෂයේ සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයේ එකෙනින් ප්‍රකාශ වෙනවා. සම්මදඤ්ඤාභිමුක්තෝ කියලා කියනවා. මේ පිටිම අඥාත්වයට හැකි වෙනවා. ඒ අරහත් ප්‍රතිලාභයක් ලබාගෙන ඊළඟට උපාදානයක් කොහෙත්ම නැහැ. එතකොට මෙතන මේ උපාදි කියන වචනේ අපිට ගන්න සිද්ධ වෙන්නේ උපාදාන කියන වචනයට පිටු කළා නෙවෙයි උපාදින්න කියන වචනය. උපාදින්න කියන වචනේ ආශ්‍රය කරගෙනයි මෙතන මේ සෝපාදීස සනුපාදීස ගැන කතා කරනකොට මේ උපාදි කියන වචනේ තෝරන්න වෙන්නේ. මේ උපාදින්නේ ගිනි අඟුරුවක්. උපාදින්නේ ගිනි අඟුරුවක්. අර අතීත කර්ම නිසා මේ ගැල්ලුණු දර කොටන් සාම තියෙනවා. මේ දර කොටන් වලට කොහොම කොහම හරි වාස්තු කරගෙන රහතන් වහන්සේ ඒව ඉදිරියට ගෙනියනවා. මක් නිසාද? මේකට ප්‍රතිගයක් නැහැ. ඕන කම ජීවිතේ නැති කරන්න අවස්ථාවක් නැහැ. අර සරියුත් සායනාන්ත ප්‍රකාශ කළා වගේ නාභිනන්දානි මරණං නාභිසංකාන ජීවිතං මම ජීවිතේ පතන්නේත් නැහැ. මරණේ පතන්නේත් නැහැ. අන්න ඒ වගේ එතකොට අර මේ උපාදින්න. උපාදින්න වශයෙන් මේ කලින් මේ අල්ලගත්තු කලින්ම ගිනිගත්තු දර කොටන් ටික තාම දැවෙනවා. මොනිහම ගත්තොත් අපිට මේ සූත්‍රය අර්ථවත් කරගන්න පුළුවන්. එතකොට අනුපාදිශේෂ තත්ත්වයේදී වෙන්නේ මොකද්ද? අර උපාදින්න ගිනි අඟුරු තේම් පිටිම නිවිල යනවා. ආයුෂ ක්ෂයයි ජීවිතය අවසානයේදී ඒ උපාදින්න ගිනි අඟුරු නිවෙනවා. අන්නේ ගිනි අඟුරු නිවීම පිළිබඳව ඊළඟට මේ සූත්‍රයේ තිබෙන තවත් යට අදහසක් වටිනා අදහසක් තමයි මේ වේදනාව පිළිබඳ ප්‍රශ්නය. ඒක නිසා තමයි අර අනුපාදීස නිබ්බාන ධාතුවේ සාමාන්‍යයෙන් මේ සූත්‍රයෙන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා අනුපාදීස නිබ්බාන ධාතුව හෝ අසංඛත ධාතු නම් වූ යම්කිසි පරමාර්ථ ධර්මයක් තිබෙනවා ඒ රහතන් වහන්සේ ගිහිලා ඇතුල් වෙන ඊට පස්සේ රහතන් වහන්සේව බුදුරජාණන් වහන්සේ පවසන සමහර බුදුරජාණන් වහන්සේ ගැන සමහර කෙනෙක් කල්පනා කරනවා පරිනිර්වාණ ධාතුවට ඇතුල් වුණා අවුරුදු 5000කට පස්සේ එළියට ඇවිල්ලා ඉතින් ධර්මය දේශනා කරනවා ඔය විදිහට ඒ ධර්මයන් අප්‍රවාද තියෙනවා මම හිතාද අර මරණ මත්ති ගිහිලා කොහේ හරි ඇතුල් වුණා දැන් මෙතන තියෙනවා එතකොට මේ මෙතන අනුපාදිකේස නිබ්බාන ධාතුව තෝරපු හැටි සස්සයි දේව වික්‍රයේ සබ්බ වේදේතානි අනභිනන්දිතානි සීති බවිතං එකම වාක්‍යයකින් තෝ මේ අනුපාදිකේස නිබ්බාන ධාතුව තෝරලා තියෙන බුද්ධ ජනවාද මෙහිදීම ඉතින් මෙහිදීම කියන එකෙන් තේරෙනවා මේ ජීවිතයේදීම මරණයට කලින්ම දේව සබ්බ වේදේතානි සියලුම වේදිතෝ අනභිනන්දිතානි ඒවා පිළිබඳ සතුටු වීමක් නැති නිසාම සීති භවිසං සිසිල් වන්නා එතකොට වේදිතෙන්ගේ සිසිල් වීමයි මේ අනුපාදිකේස නිබ්බාන ධාතුව මරණයට කලින් කෙරෙන එකක් ඒක මරණයට කලින්ම ඒ කියන්නේ අර කලින් ප්‍රකාශ කළ අදහසමයි මාර්යා උදුර ගන්න එනකොට මාර්යා උදුර ගන්න ඉන්නේ යම්කිසි ශාරීරික වශයෙන් මහා බරපතල දුකකුත් දීලා බරපතල මරණ වේ දාන කාටවත් හිතා ගන්න බැරි තරම් කවුරුත් බය වෙන විදිහේ වේදනාවක්. මේ උදුර ගන්න එන අවස්ථාවේදී රහතන් වහන්සේ කලින් පුරුදු කළා කියන මේ අරහත් ඵල සමාධිය මගින් අර්ථකින් චේතෝ විමුක්තිය මගින් අර අනාශ්‍රව චේතෝ විමුක්තිය අනාශ්‍රව ප්‍රඥා විමුක්තිය මගින් අර සියලුම වේදිකයන් සීති භාවයට සිසිල් භාවයට පනවා ගන්න. එතකොට මාර්යා උදුර ගන්න එනකොට උදුර ගන්න බෑ. මාර්යා ටෙකර කියා ගන්න දෙයක් නැති වෙන්නේ ඒක. එතකොට ඉතින් පස්සේ මොකද්ද වෙන්නේ? මේ ශරීරය අතහැරියට පස්සේ හරියට දැන් වෙන කෙනෙකුගේ ශරීරයක් ආදාහනය කරන්න වගේ. දැන් දබ්බමල්ල පුත්තු ස්වාමීන් වහන්සේ වගේ සමහර රහතන් වහන්සේලා අහසට පැන නැගිලා තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා එහෙන් පිටින්ම අලුවත් දරවත් අලුවත් ඉතිරි වෙන්නේ නැති අංගමට තමන්ගේ ශරීරය දවා ගත්ත කියලා සඳහන් වෙනවා. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මේ විදිහට ගිනි කියා ගත්තාම වේදනාවක් දැනෙන්නේ නැද්ද කියලා. ඒ වෙනාව නැති කරගත්තේ උන් ඔය අරහත් ඵල සමාධිය. සඳහන් වෙන්නේ එතන අර තේජෝ ධාතු ධානිය පිළිබඳව. නමුත් ඇත්ත වශයෙන් කාරණේ මොකද්ද? මාර්යා උදුර ගන්න කලින් මේ ශරීරය අතහරිනවා. අතහැරලා වෙන අයට කරදර වෙන්න නොදී තමන්ම ආදාහනය කරගන්න. එහෙන් පිටින්ම මාර්යාට තේරුම් ගන්න බැරි විදිහේ විහිළුමක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. ඒකට වැඩි කාලය අවසන් නිසා අපි එතෙන් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. සත්තාවතාවේ